ඇඩිලේඩ් ලක්හඩ
රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
පුදුම වැඩන්නේ.
රට කරන්න මට බාර දෙන්න.
නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
ඔබට සුපුරුදු තේමා වාදනයත් සමග අපි මේ අදත් සූදානම් වෙන්නේ ලංකාවේ ඉඳලා අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සංජය බාලසූරිය මහතාගෙන් පසුගිය සතියේ ලංකාවේ තොරතුරු ලබා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
ආයුබෝවන් නයන්.
දුමින්ද, අපිට විශේෂයෙන්ම පහුගිය සතියේ දැනගන්න ලැබුණා මේ යාපනයේ විද්‍යා පාසල් දැරියගේ ඝාතනය පිළිබඳ නඩුවේ තීන්දුව ලැබුණා කියලා. ඉතින් අපිට ඒ පිළිබඳ මොනවද ඔබට කියන්න පුළුවන්?
ඔව් නයන්, මේ පසුගිය සතියේ තමයි ඇත්තටම එම තීන්දුව ලැබුණේ. ඔබ දන්නවා මේ ලංකාවේ නෙවෙයි ලෝකෙම ඉතාම මේ ප්‍රකට කාරණාවක් බවට පත් වුණා මේ යාපනයේදී අර විද්‍යා පාසල් දැරිය ඝාතනය කිරීමේ සිදුවීම. මෙතනදී මේ ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදු වෙන්නේ නැහැ කියලා පොලිසියටත් විශාල චෝදනාවක් ආවා. කොහොම හරි අවසානයේදී මේ ඝාතන නඩුව සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත්ව පරීක්ෂණ ආරම්භ කරලා විශේෂ කණ්ඩායමක් මේ පිළිබඳව විශාල වශයෙන් මේ වෙහෙසිලා මහන්සිය වෙලා අවසානයේදී සැකකරුවෝ 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ ඇතරම 9 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔවුන්ගෙන් 2 දෙනෙක් මේ රජයේ සාක්ෂිකාරයෝ විදිහට මේ යොදාගත්ත පොලිසිය විසින්. කොහොම හරි මේ නඩුවට මේ රටේ ආන්දෝලනයක් ඇති වෙච්ච නිසා මේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමුඛ කාරණයක් විදිහට මේ නඩුව ඇසීමට කටයුතු කරා. එතනදී ඇත්තරම මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මේ යාපනයට ගිහිල්ලා නඩුව එක දිගට විභාග කිරීමක් ආරම්භ කළා පසුගිය සති කීපෙදී. කොහොම හරි අවසානයේදී දැන් ඒ අදාළ නඩුවට තීන්දුව ලැබිලා තියෙනවා. මෙහිදී මේ සිද්ධියට සම්බන්ධ 7 දෙනාටම මරණ දඬුවම නියම වුණා පසුගිය සතියේදී. එහිදී ප්‍රධාන මේ සිද්ධියේදී ප්‍රධානතම චෝදිතය බවට පත් උනේ මේ ස්විස් කුමාර් කියන පුජ්‍යලයා. ඔහුට මේ විද්‍යාදරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුබල දීපු 7 දෙනාට ඒ වගේ මේ ඝාතනයට අදාළ සිදුවීම් වීඩියෝගත කරලා තියෙනවා. ඉතාම අමානුෂික විදිහට තමයි මේ ඝාතනය සිදු කරලා තියෙන්නේ. මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච 7 දෙනාටම මරණ දඬුවම ලබා දුන්නා. ඒ වගේම එතනදී ඒ සිද්ධියට අනුබල දීපු අනිත් 2 දෙනාට නිදහස ලබා දුන්නා ඔවුන් රජයේ සාක්ෂිකාරයෝ විදිහට පත් වෙච්ච හින්දා. කොහොම හරි ඒ වගේම මේ මරණ දඬුවමට අමතරව මේ සෑම සැකකරුවෙකුටම අවුරුදු 30ක බැගින් බරපතල වැඩ ඇතිව මේ සිර දඬුවමකුත් වෙනම නියම කරා. ඒ වගේම එක් පුජ්‍යලයෙකුට මිලියනය බැගින් මිලියන 7ක් විද්‍යා දැරියගේ මේ මවට ගෙවන්න මේ නියම කරා. දැන් ඒ දඩමුදල් ගෙව්වේ නැත්තම් මේ මොවුන්ගේ මේ දඬුවම් කාලය සිර දඬුවම් කාලය තවත් වසර ගණනාවකින් ඉහළ යන විදිහට තමයි නඩු තීන්දුව ලබා දුන්නේ. ඉතින් මේ නඩු තීන්දුව මේ යාපනයේ අධිකරණයේදී ලබා දෙනකොට ඇත්තටම විශාල වශයෙන් පිරිසක් යාපනයේ බලාගෙන හිටියා මේ නඩු තීන්දුවට මොකද්ද වෙන්නේ කියන කාරණාව. ඉතින් සියලුම දෙනා මේ නඩු තීන්දුවේදී විද්‍යා දැරියට සහ ඒ පවුලේ උදවියට මේ සාධාරණයක් වුණා කියන කාරණාව තමයි තියෙන්නේ. ඒ වගේම දකුණේ ඉන්න ජනතාවත් මේ නඩු තීන්දුව බලාගෙන හිටියා, විශේෂයෙන් මාධ්‍යත් බලාගෙන හිටියා. කොහොම හරි අවසානයේදී මේ අපරාධකරුවන්ට මේ ඉතා දැඩි දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ජනතාවගේ බොහෝ ප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම විද්‍යා දැරියගේ මව මේක මොකද ඇත්තටම යාපනයේ සිදුවෙච්ච සිදුවීමක් නිසා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල මේ ප්‍රශංසාවක් විද්‍යා දැරියගේ මව විසින් සිදු කරනු ලැබුවා. මොකද මේ සිදුවීම CID එකේ නිලධාරීන් නොවන්නට මේක වැළලිලා යන්නට පුළුවන් කියලා. ඉතින් ඒක ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවටත් ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මොකද ජාතීන් අතර සමගිය වර්ධනය කරන අවස්ථාවකදී මේ වගේ කරුණක් ඉතා ප්‍රමුඛතාවයක් දාලා මේ ශක්තිමත් විදිහට ඒ නඩුවක් ගොනු කරලා ඔවුන් වර්ධකාරීන් නීතියට හසු කරලා ඒ අදාළ දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මේ ප්‍රශංසාව හිමි වෙලා තියෙනවා.
ඔව් දුමින්ද, ඒ වගේම මම හිතන්නේ මේ පහුගිය කාලේ පළාත් සභා 2ක නිල කාලය අවසන් වීමක් සිදුනා නේද? ඒ ගැනත් අපිට යමක් කියන්න පුළුවන්ද?
ඔව් නයන්, ඇත්තරම මේ පළාත් සභා 2ක නිල කාලය මේ පසුගිය සතියේ අවසන් වුණා. ඒ තමයි සබරගමු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව කියන පළාත් සභා 2. දැන් මෙහිදී මේ බලතල ආණ්ඩුකාරවරයාට පැවරෙනවා ඉදිරි ඡන්දය තියෙනකම්. හැබැයි සාමාන්‍යයෙන් මේ පළාත් සභා විසුරුනාට පස්සේ සාමාන්‍යයෙන් මාස 3ක විතර කාලයක් ඇතුළත ඡන්දය තිබිය යුතුයි. දැන් ඇත්තටම මේ පහුගියදා පාර්ලිමේන්තුවේදී වෙච්ච සිදුවීම් එක දේශපාලන සිදුවීම් එක මේ පළාත් සභා ඡන්දය කල් දැමීමක් සිදු වුණා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉතාම දැඩි විරෝධය පානවා මේ ඡන්දයේ කල් දැමීම සම්බන්ධයෙන්. කොහොම හරි දැන් ඇත්තටම නැවතත් මේ දේශපාලන පැත්තෙන් මේ ඡන්ද පිළිබඳ උණුසුමක් රට තුළ තියෙනවා. කොහොම වුණත් ජනවාරි මාසෙ වෙන විට පළාත් පාලන මැතිවරණය පවත්වනවා කියලා තමයි දැනට රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ පළාත් සභා ඡන්දය පවත්වනවා කියලා. එතකන් මේ ආණ්ඩුකාරවරු ඒ අදාළ පළාත් සභා දෙකේ බලතල ආණ්ඩුකාරවරුන්ට ලබා දුන්නා කියලා රජයේ ප්‍රකාශයට පත් කරා. කොහොමරි ඒ වගේම මේ පළාත් සභා දෙකේ ඒ දිල කාලය අවසන් වුණත් තවමත් උතුරුමැද පළාත් සභාව ඊළඟට අවසන් වීමට නියමිතයි. ඒ වගේම උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් සමරකෝන් මහත්මයා ඇතුළු පස් දෙනෙක් මන්ත්‍රීවරු පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පොදු ජන පෙරමුණට එකතු වුණා. ඒ අනුරාධපුරය පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරන ගමගේ වීරසේන මහත්මයා යගෙන අබ්දුල් හුසේන් කේපී සරත් කුමාරසිරි උපාලි විජේකෝන් කියන මේ මන්ත්‍රීවරු පස් දෙනා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයා එකතු වුණේ. දැන් අතර මෙතන මේ දේශපාලන වශයෙන් මහින්ද පිල සහ මෛත්‍රී පිල විදිහට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන එක තමයි ඇත්තරම දැන් එන්නේ නැ සිදුවෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම දැනට උදේගම්මන්පිල මහත්මයා ඒ වගේම විමල් විරවංස ඒ වගේම දිනේෂ් ගුණවර්ධන වගේ ප්‍රධාන මේ දේශපාලන චරිත මහින්ද රාජපක්ෂ මහත්මයා වටා මේ හිටගෙන ඔවුන් ඔහු ඒකාබද්ධ විපක්ෂයක් විදිහට ඔවුන් සංවිධානයේ වන නිසා දැන් මේ ඡන්දේ ලං වෙන නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බලකඳ ඌරට යම් යම් පිරිස් ප්‍රසිද්ධියේ එකතු වීමක් තමයි සිදුවෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මහින් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඔහුත් ඔහුට පක්ෂව ඉන්න කණ්ඩායම් දැන් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන යනවා. ඉතින් මෙහි දෙපැත්තෙන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීම තුළ වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියන කාරණයක් මේ දිනවල කතාබහට ලක් වෙනවා. ඉතින් අපට ඇත්තටම මෙහි මතුපිටර දැනට මේ තිබුණත් අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා අපිට ඉදිරි මැතිවරණයකදී තමයි මේ මෙහි සත්‍ය අසත්‍යතාවය කොපමණ දුරකට ඇත්තටම ජනතාව කාත් එක්කද ඉන්නේ කියන කාරණාව දැනගන්නට පුළුවන් වෙන්නේ.
ඔව්දුමින්ද, ඊට අමතරව මොනවද ලංකාවේ අනිකුත් තොරතුරු හැටියට අපිට පහුගිය සතියේ වාර්තා වෙන්නේ?
ඇත්තටම නයින් සිද්ධි කීපයක් තියෙනවා. ඔබ දන්නවා මේ මියන්මාරේ රෝහින්ග්‍යා සරණාගතීන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ප්‍රශ්නය ඇත්තරම ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තියෙනවා. මොකද මේ රෝහින්ග්‍යා සරණාගතීන් 31 දෙනෙක් මේ වන විට ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඇත්තටම රැඳී ඉන්නේ මීට මාස කීපයකට පෙර මේ ඉන්දියාවෙන් වෙනත් ස්ථානයකට යද්දී මුහුදු මගින් ඉඳද්දී මුහුදේ අතරමං වෙලා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට අරගෙන ඔවුන් රජයට බාරයට අරගෙන ඒ වගේම අධිකාරණයට ඉදිරිපත් කරලා ඔවුන් සරණාගතීන් විදියට පත් කරලා තියෙනවා. කොහොම හරි මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඒ වගේම දැනුවත්ව සිදු වෙච්ච කාරණයක් ඔවුන් සරණාගතයෝ විදියට ලංකාවේ මේ 31 දෙනා ඉන්නවායි කියන කාරණය. ඉතින් මේ සම්බන්ධයෙන් මේ රෝහින්ග්‍යා සරණාගතීන්ට තියෙන ලෝකයේ විශේෂයෙන්ම එල්ලවන විරෝධයත් එක්කම මේ ලංකාවෙත් සිංහල බෞද්ධ බහුතරයක් පිරිසක් ඇත්තරම මේ ඔවුන් රඳවාගෙන හිටපු ගල්කිස්සේ ස්ථා මේ නිවසකට ගිහිල්ලා යම් කලබලකාරී තත්ත්වයක් ඇති කරා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ඒ කියන්නේ කාටවත් හිරියර කරේ නැහැ. නමුත් මේ පිළිබඳව මේ පොලිසිය මැදිහත් වෙලා ඔවුන්ව පොලිස් ආරක්ෂාව මැද්දේ දැනට බූස්ස කඳවුරේ රඳවාගෙන හිටිනවා. ඉතින් කොහොම හරි දැන් රජයේ පැත්තෙන් ගත්තොත් මේ රෝහින්ග්‍යා සරණාගතීන් පිළිබඳව මේ රටින් පිටවහල් කිරීම සම්බන්ධයෙන් තවමත් මේ පියවරක් අරගෙන නැහැ. ඉතින් අනිත් පැත්තේ සිංහල බෞද්ධ කණ්ඩායම් කියන්නේ මේ රෝහින්ග්‍යා සරණාගතීන් ඔවුන් වහාම රටින් පිටුහල් කරන්න කියන කාරණාව. ඉතින් මේක දැන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙමින් යනවා. කොහොම වුණත් එදින විරෝධතා පවත්වපු පුද්ගලයෙක් මේ වෙන විට මේ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම නයන් මහනුවර මහරෝහලේ දෙවැනි හදවත් බද්ධ කිරීමත් ඉතාම සාර්ථකව සිදු වුණා. එතනදී මේ අවුරුදු 19ක මේ දැරියකට තමයි මේ හදවත බද්ධ කරේ. අවුරුදු 28ක තරුණයෙකුගේ මේ හදවතක් බද්ධ කරා. මොකද තරුණයා මේ යතුරු පැදි අනතුරකින් මේ ඔහුගේ මේ ඒ කියන්නේ අවසන් ඒ කියන්නේ මොළය මිය ගිහිල්ලා තිබුණා. ඉතින් මේ තරුණයාගේ අවයව වලින් පුද්ගලයෝ 4 දෙනෙක්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණා. ඉතින් මහනුවර මහරෝහලේ වෛද්‍යවරු ඉතින් දෙවෙනි වතාවටත් මේ සාර්ථක හදවත් බද්ධය සිදු කිරීම පිළිබඳව මේ කතා බහට ලක් වෙනවා. ඒවගේම ලංකාවේ මේ උපපරේෂණ ආයතනය විසින් නව උක් ප්‍රබේද පහක් හඳුන්වලා දීලා තියෙනවා. SL.0.95, SL.0.354, SL.0.603, SL.0.652, SL.0.4624 කියන නම් තමයි දැනට යොදලා තියෙන්නේ. ලංකාවේ මේ වෙන විට නයින් උක් ප්‍රබේද 17ක් තිබුණා. දැන් ඒ ගාන මේ 22 දක්වා ඉහළ යනවා. ඉතින් ලංකාවේ තව 2025 මේ සීනි වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා තමයි මේ නව උක් ප්‍රබේද හඳුන්වලා දීලා තියෙන්නේ. උක් පර්යේෂණ ආයතනය විසින් සිදු කරපු කාරණයක්. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ලංකාවේ මේ වන විට මේ වර්තමානයේ වන විට අවුරුදු 100 ඉක්ම වූ පුජ්‍යලයෝ 258 දෙනෙක් සිටින බවට සංගණනයකින් හෙළි වුණා. මේක කරේ ඇත්තම ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කරපු සමීක්ෂණයකින් තමයි මේ බව හෙළි වුණේ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ අවුරුදු 100ට වැඩි ආච්චිලා 100ලා 258ක් ඉන්නවයි කියන කාරණාව තමයි ඒකෙන් කියන්නේ. ඒ වගේම දරුවෝ 10 දෙනෙකුට වැඩි බිහි කරපු අම්මලා 560 දෙනෙක් ඉන්නවා කියලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔය කාරණා තමයි නයින් ඉතින් කියන්නට තියෙන්නේ.
ඔදුමින්ද අදත් අප සමඟ සම්බන්ධ වෙලා අපිට ලංකා තොරතුරු ලබා දීම පිළිබඳව අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ලබන සතියේ නැවත හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්.